මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්නුක ශීරේ සමාදන් වෙනු නමස්කාරයි. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තෘතියံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියံපි බුද්ධං සරණං ගච්ඡාමි, තතියံපි ධම්මං සරණං ගච්ඡාමි, තතියံපි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධිකං සුරක්ෂිතං කତ୍වා අපමාදීන සම්පාදේ ධම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස, හුනන්තු සංඝ මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒතං නාගස්ස නාගේන ඊසාදන්තස්ස හන්තිනෝ, සමේති චින්තං චින්තේන යං ඒකෝ රමති වනේ. සදහවත් පින්වතුනි, බුද්ධ කාලීන සමාජයේ ශ්‍රේෂ්ඨ සතුන් හැටියට සැලකෙන සතුන් හතර දෙනෙක් ගැන ධර්ම සාහිත්‍යයේ නිතර දකින්න ලැබෙනවා. සිංහයා, ආජානීය අශ්වයා, ඍෂභයා, හස්තියා යන සතුන් හතර දෙනා ඒ කාලේ සත්ත්ව ලෝකයේ උතුම් සතුන් හැටියට සම්මත වෙලා තිබුණා. ඒ නිසාම බොහෝ අවස්ථාවල බුදුරජාන් වහන්සේට ගරු නාමයක් උපපදයක් හැටියට මේ සතුන්ගේ නම් ඇඳලා තියෙනවා දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේමත් ඇතැම් අවස්ථාවල උපමා යෙදීමේදී තමන් වහන්සේ මේ සතුන් හතර දෙනාට සමාන කරගෙන තියෙනවා. දැන් මේ මාතෘකා කළ ගාථාවේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ හස්ති රාජයෙකුට සමාන කරගත්තු අවස්ථාව. මේ අදාළ නිදාන කතාව දක්වන්නේ මෙහෙමයි. කොසඹෑ නුවර ഘോഷිතාරාමයේ බුදුරජාන් වහන්සේ වැඩවාසය කරන කාලේ කොසඹෑ නුවර භික්ෂූන් වහන්සේලා අතර පොඩි විනය ප්‍රශ්නයක් උඩ ලොකු වාද විවාද කරගැනිල්ලක් අඬදබර කරගැනිල්ලක් කලහකාරීත්වයක් ඇති වුණා. බුදුරජාන් වහන්සේගේ අවවාද අනුශාසනා පවා ඒ අය පිළිගත්තේ නැහැ. එතකොට මේ කලහය සංසිඳවන්න බැරි වීම නිසා දෝ බුදුරජාන් වහන්සේගේ සිත විවේකයට නැඹුරු වුණා. උන්වහන්සේ මෙහෙම කල්පනා කළා. දැන් මම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා රාජරාජ මහාමාත්‍ය තීර්ථක තීර්ථක ශ්‍රාවකාදීන්ගෙන් ගැවසුණු ජනාකීර්ණ පරිසරයක අපහසුතා මැද්දේ වාසය කරන්නේ. මේ පිරිසෙන් ඉවත් වෙලා විවේක සුවයෙන් වාසය කරන්න නැත්නම් හොඳයි කියලා සලකලා බුදුරජාණන් වහන්සේදා කොසඹෑ නුවර පිඬුසිඟා වැඩලා පිඬුපාතෙන් පස්සේ ආපසු වැඩලා දානය වළඳලා සේනාසනය සකස් කරලා තියලා උපස්ථායක භික්ෂුවටත් නොදන්වා භික්ෂු සංඝයා වහන්සේලාත් නොකියා තනිවම පාත්‍රා සිවුරු අරගෙන පාරිලේය වනය දිසාවට වැඩම කළා. අනුපිළිවෙලින් එහෙම පාරිලේය වනයට වැඩම කරලා ඒ පාරිලේය වනයේ රක්ෂිත වනසණ්ඩ නමින් හැඳින්වුණු පහු කාලෙක හැඳින්වෙන වනලැහැබක භද්දශාල නමින් පසු කාලෙක හැඳින්වුණු සල්ගසක් යට වැඩවාසය කරන්න සූදානම් වුණා. හරියට ඒ අවස්ථාවෙම වගේ එක්තරා ඇත් රාජයෙකුටත් ඇත්රැලේ වාසය ගැන කලකිරිලා විවේකයෙන් ගත කරන්න හිතක් පහළ වුණ මේ විදියට. මම දැන් නැතුන් නැතිනියන් ඇත් පැටවුන්ගෙන් ගැවසීගත්තු නොසන්සුන් පරිසරයකයි මම ඉන්නේ. මට කලින් යන ඇත්තු දළු කාලා ඉතිරි වෙන තනකොළයි මට කන්න ලැබෙන්නේ. මම කන්න කඩාගත්තු අතු හිටන් අනිත් ඇතුන් ඇවිල්ලා කාලා දානවා. අනිත් ඇතුන් විලට බැහැලා මඩ කරපු වතුරයි මට බොන්න ලැබෙන්නේ. මම නාන තොටේ නාල ගොඩ වෙනකොට ඇතින් යන්නගේ හැපිගෙන යනවා. මේවයි නිවත් වෙලා මට විවේකයෙන් ඉන්න නැත්නම් හොඳයි කියලා ඒ ඇත් රජාත් හරියටම බුදුරජාන් වහන්සේ වැඩවාසය කරන පාරිලේ වනේ රක්ෂිත වනද හැබේ ඒ සල් ගහ ළඟට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දැකලා යම් ප්‍රසාදයක් ඇති කරගෙන එතන තිබුණු තනකොළ පැලෑටි ආදී හොඬ වලින් ඉවත් කරලා ඒ කතාවේ සඳහන් වෙන හැටියට බුදුරජාණන් වහන්සේට බොන පැන්, පානීය පැන්, පරිභෝජනීය පැන් පවා පහසුව පවා සැලකුවා. බුදුරජාණන් වහන්සේ ත්‍රිවේකයේ එතන වැඩ ගසන අවස්ථාවක මෙන්න මෙහෙම සිතිවිල්ලක් ආවා. මම කලින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා රාජරාජ මහාමාත්‍ය තීර්ථක ශ්‍රාවකාදීන්ගෙන් ගැවසුණු ජනාකීර්ණ පරිසරයකයි වාසය කළේ දුකසේ. දැන් මම බොහොම පහසුවෙන් විවේකීව හුදකලාව මෙතන වාසය කරනවා කියලා ඒකම අර ඇත්රජාටත් තිවිල්ලක් ඇති වුණා. මම කලින් අර කලින් කියාපු ආකාරයටම ඇතුන් නැතිනියන් නැති පැටවුන් මැද අවිවේකයෙන් වාසය කරා. මට කන්න ලැබුණේ අර අනිත් අය දළු කාපු තනකොළ, මම කඩා දමන අතු අනිත් අය කනවා, මඩ විදියයි මට බොන්න වෙන්නේ, ඇතින් යන්න ඇවිල්ලා ගෙහැපෙනවා. දැන් ඒ මොකක්වත් නෑ, මට අලුත් තනකොළ කන්න පුළුවන්, මා කඩන අතු කන්න කෙනෙක් නෑ, දැන් පිරිසිදු වතුර බොන්න පුළුවන් කියලා ඒ විදියට ඇත්රජාගේ හිතෙත් පහළ වුණා විවේක සුවය පිළිබඳ යම් අදහසක්. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අත්දකින විවේක සුවයත් ඇත්රජාගේ හිතේ පහළ වුණු සිතිවිල්ලත් එකතු කරලා ප්‍රීති වාක්‍යයක් උදාන ගාථාවක් වශයෙන් පළ කළ ගාථාවයි අපි මාතෘකාව හැටියට මේ අවස්ථාවේ ඉදිරිපත් කළේ. ඒතන් නාගස්ස නාගේන ඊසා දන්තස්ස හත්තිනෝ සමේති චිත්තං චිත්තේන යන් ඒකෝ රමති වනේ. නඟුලිස් වගේ දල ඇති මේ ඇතාගේ මේ හස්තියාගේ සිතත් හස්තියෙක් වැනි මාගේ සිතත් සැසඳෙන්නේ මෙන්න මේ කාරණයෙන්. මොකකින්ද? තනිව හුදකලාව වනෙහි වාසය පිළිබඳ ඇලුම් කිරීම. ඉතින් ඒ කතාවේ අපට පේනවා බුදුරජාණන් වහන්සේ ඒ විවේක වාසය පිළිබඳව ගැන කල්පනා කළා. ඒ ඇතාත් තමන් වහන්සේත් සමාන කරගත්තු අවස්ථාව. තවත් මේ පින්නතුන් කොතෙකුත් අහලත් ඇති බොහොම සංවේදී කතාවස්තුවක් අපට දකින්න ලැබෙනවා. ඒක පහුකාලීන සාහිත්‍යවල විචිත්‍ර නොයෙකුත් වර්ණා තිබෙනවා. අපි මේ අවස්ථාව ඉදිරිපත් කරන්නේ විනය පිටකයේ ඒ නාලාගිරිය ඇතු ගමනය පිළිබඳ සිද්ධියයි. බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්න දේවදත්ත තෙරුන් පළමුවෙන්ම දුනුවා යන් යව්වා. ඒක සාර්ථක වුණේ නැති වුණාම ගිජිගුළු පව්ව උඩ ඉඳගෙන යටින් යයේ පහත බුදුරජාණන් වහන්සේ සක්මන් කරනකොට හිස මත ගලක් පෙරළුවා. ඒකත් සාර්ථක වුණේ නැති වෙනකොට ඊළඟට මොකද්ද කළේ? ඒ රජුගේ හිටියා නාලාගිරි කියලා බොහොම ඡණ්ඩ ඇතෙක් මිනිසුන් මරණ මද කිපිච්ච අජ්ජවුවන් එක කතිකා කරගත්තා. මේ ඇතා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මුදා හරින්න. එතකොට ඊට පස්සෙන්ද බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාත් එක්ක වීදියේ පිණ්ඩපාතේ වඩිනකොට අද්දෝවෝ නාලාගිරිය ඇතා මුදලා ඒ වීදියට හැරෙව්වා. එතත් ඈතදීම බුදුරජාණන් වහන්සේ දැකලා සොඬ ඔසවාගෙන කන් විදහාගෙන වල්ගේ උසගෙන බුදුරජාණන් වහන්සේ දිහාවට තුවගෙන ආවා. එතකොට සංඝයා වහන්සේලා කියනවා, ස්වාමීනි මේ මණී මරණ ඇත නාලාගිරි දැන් මේ වීදියට බැහැලා ඉන්නේ, අපි ආපහු වඩිමු කියලා. වඩ බුදුරජාණන් වහන්සේ කියන බය වෙන්න එපා මහණෙනි, එන්න. තථාගතයන් වහන්සේගේ ජීවිතය පරෝපක්‍රමයෙන් අනුගේ උපක්‍රමයෙන් එහෙම නැති කරන්න බෑ. දෙවෙනි තුන්වැනි වරටත් සංඝයා වහන්සේලා ආයාචනා කළා. නමුත් බුදුරජාණන් වහන්සේ හේමම ඉතිරියට වඩිනවා. මේ අතරේ නගරවාසීන් පියසිවුඩ නගලා ප්‍රාසාදවල මතු මහල් තලවල සඳළු තලවල ඉඳගෙන බලාගෙන ඉන්නවා. ඒ අය අතරේ හිටිය ශ්‍රද්ධාව නැති අනුවන මිනිසෙයින් කියනවා, දැන් ඔන්න ඉතින් මේ විශිෂ්ට රූප සම්පන්න මේ ශ්‍රමණයා ඇතා විසින් විනාශ කරන දමනු ලබන ඇති කියලා. ශ්‍රද්ධාවන්ත ඥානවන්තය කියනවා, කාලෙකට පස්සේ අපිට නාගයෙක් එක සතන් වදිනව දකින්න පුළුවන් කියලා. නාගයා කියලා කියන් පින්නතුණි ඇතාට නම. එතකොට ශ්‍රේෂ්ඨ සත්වයෙක් එක සතන් වදිනවා කියලා. එතකොට ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ ඇතේන දුරේන ඇතා නාලාගිරි ඇතා දිහාවට මෛත්‍රී සිත විහිදවල ඇරියා. ඒ මෛත්‍රී සිත යන හසින් මේ ඇතා අර සොඬ පහතලාගෙන බොහොම ඉක්මන ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා හිටගත්තා. බුදුරජාණන් වහන්සේ මේ ඇතාගේ කුම්භස්ථලයේ පිරිමදිමින් මෙන්න මේ විදිහේ ඒ ගාථා දෙකක් ප්‍රකාශ කළා. ඒ ප්‍රධාන පළමුවෙනි ගාථාව අපි මේ අවස්ථාවේ පින්නතුන්ට කියන්නේ ඒක විශේෂ නිසා. මා කුංජර නාගමා සදෝ දුක්ඛං හි කුංජර නාගමා සදෝ නහි නාගහතස්ස කුංජර සුගති හෝති ඉතෝ පරංගතෝ. කුංජර කියලා කියන්නේත් පින්නතුනි ඇතාට නම. එතකොට මේ ඇතාට ආමන්ත්‍රණය කළ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මා කුංජර නාගමා සදෝ හස්තිය මේ බුද්ධ හස්තියාට මේ නාගයාට පීඩා කරන්න එපා, නාගයා එක ගැටෙන්නෙන්න එපා. මා කුංජර නාගමා සදෝ දුක්ඛංහි කුංජර නාගමා සදෝ හස්තිය මේ නාගයාට පීඩා කිරීම නුඹේ දුකට හේතුවක්. නහි නාගහතස්ස කුංජර සුගති හෝති තෝ පරංගතෝ. මේ නාගයාට පීඩා කරොත් නුඹට සුගතියක් නම් වෙන්නේ නැත. ඒ විදිහටම ප්‍රකාශ කළා. නාගය මදේට ප්‍රමාදයට යටවෙන්න එපා. ප්‍රමාදයට යටවෙන අය සුගතියට යන්නේ නැහැ. ওই විදිහට බුදුරජාණන් වහන්සේ ඇතාට ආමන්ත්‍රණය කළාම ඇතා එතන කියවෙන හැටියට සොඬේ අගින් බුදුරජාණන් වහන්සේගේ පාදූවිලි පයට පෑගුණු දූවිලි අරගෙන හිස මත පිසිරුවාගෙන පින්නතෙක් මානේ පස්සෙන් පස්සට ගියා. පස්සෙන් පස්සට ගිහිල්ලා ඊළඟට ගිහිල්ලා ඇත්තලටම ගිහිල්ලා හිටගත්තා. ඊට පස්සේ අර ඡණ්ඩ ගතිය තැහැරියා. මේක දැකලා ඒ නගරවාසීන් පුදුමයට පත් වුණ නගරවාසීන් බුදුගුණ වශයෙන් ප්‍රකාශ කළ ධාතාව සමහර විට මේ පින්නතුන් අහලත් ඇති. දණ්ඩේනේකේ දමයන්ති අංකුසේන කසාහිච්ච අදණ්ඩේන අසත්ථේන නාගෝ දන්තෝ මහේසිනා. ඇතැම් කෙනෙක් දණ්ඩෙන් සත්වයින් හික්මවනවා, හෙන්ඩුවෙන් හික්මවනවා, කසවලින් හික්මවනවා. නමුත් මේ මහා ඍෂිවරයා දඬු මුගුරු ආයුධ කිසිවක් නැතිව ඇතා හික්මෙව්වා කියලා. ඉතින් ඒත් ඔය බුදුරජාණන් වහන්සේ ඇතාට උපමා කරගත්තු අවස්ථාව. ඊටත් වඩා සවිස්තරව බුදුරජාණන් වහන්සේගේ ගුණ සම්භාරය ඇතාගේ අඟපසඟ එක්ක සංසන්දනය කරපු වටිනා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ නාග සූත්‍ර නම්. මේ නාග සූත්‍රය පිළිබඳ නිදාන කතා මෙහෙමයි දැක්වෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක දවසක් ඇසවැත් නුවරදී පිණ්ඩපාතේ වැඩම කරලා, ජේතවනාරාමයේ ඉඳලා පිණ්ඩපාතේ වැඩම කරලා ආපහු මෙවිතේ දානේ වළඳලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, ආනන්ද අපි යමු නිගාර මාතුපාසාදය කියලා කියන්නේ ඒ නමින් හැදෙන්න පූර්වාරාමයට, විශාකාව හැදු පූර්වාරාමයට දවල් කාලේ විවේකයෙන් ගත කරන්න කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක පූර්වාරාමයට වැඩම කළා. මුළු හවස් වරුවෙම භාවනාවේ වැඩ ඉඳලා හන්දෑවේ භාවනාවෙන් නැගිටලා ආනන්ද හාමුදුරුවන්ට කියනවා, ආනන්ද අපි යමු අඟ ටිකක් සිසිල් කරගන්න පුබ්බකොට්ටකට. පුබ්බකොට්ට කියලා කියන්නේ පින්නතුනි කිට්ටුව තියුණු පැන්තොට, ප්‍රසිද්ධ පැන්තොට. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක ගිහිලා බුදුරජාණන් වහන්සේ පැන් පහසු වෙලා පොඩ වෙලා එක සිවුරක් ඇතිව, ඒ කියන්නේ අඳනී පමණක් ඇතිව ඇඟ වේලෙනකන් හිටගෙන හිටියා. ඒ අවස්ථාවෙම පසේනදී කොසල් රජුණන්ගේ සේත නමින් වූ සුදු ඇතෙක් රාජකීය හස්තියා ඒත් නානතොටෙන් නාලා ගොඩ වෙනවා. ගොඩ වෙන්නේ මහා තූර්යනාද මැද්දේ. රාජකීය හස්තියෙක්නේ, තූර්යනාද මැද්දේ නාලා ඉවරලා ගොඩ වෙනවා. එතකොට මිනිස්සුන් මේක දැකලා කියනවා, මේ මහා නාගේ මේ මහා ප්‍රසාද ජනක අභිරූප දර්ශනීය කියලා ඒ වර්ණනා කරනවා මේ ඇතා දැකලා. එතකොට මේ තමයි නියම නාගේ කියලා කියනවා. එතකොට මේක අහලා බුදුරජාන් වහන්සේ ළඟ හිටි උදායි කියන ස්වාමීන් වහන්සේ, මේ කියන උදායි ස්වාමීන් වහන්සේ බොහොම ප්‍රතිභා ශක්තියක් ඇති, අර වංගී සාමුදුරු වගේ කවිත්වයක් එහෙම ඇති කෙනෙක් බවයි පෙනෙන්නේ. උදායි නාමයෙන් හුඟක් අය හිටියා. දැන් මේ කියන උපාදායි ස්වාමීන් වහන්සේ බොහොම ඒ අතින් වටිනාම ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ බුදුරජාන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ ඇතාට පමණද මිනිසෙයින් මේ නම් ලොකු නාගය කියලා කියන්නේ? මේ නාගය තමයි නියම නාගය කියලා කියන්නේ. එහෙම නැත්නම් වෙන සතුන්ටත්, වෙන ශරීර ලොකු සතුන්ටත් එහෙම කියනවාද? ඒකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, උදායි ඇතාටත් නාගය කියලා කියනවා, ඒ වගේම අස්වැයටත් නාගය කියලා කියනවා, ඒ වගේම ගවයටත් තැන්ම අවස්ථාවල නාග කියලා කියනවා, ගසටත් නාගය කියලා කියනවා, මනුෂ්‍යයන්ටත් සමහර විට නාග කියලා කියනවා. නමුත් උදායි මේ දෙවියන් මිනිසුන් සහිත මේ ලෝකයේ ආගු නම්බු කියන පාලි වචනේ තේරුම වැරදි. වැරදි නොකරන පුද්ගලයාටයි නියම විදියටම නාග කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ සමන් වහන්සේ ගැන ඒ ප්‍රකාශ කළේ. දැන් ඒතන බුදුරජාණන් වහන්සේ අමුතු නිරුක්තියක් දුන්නේ. බොහෝ වචනවලට බුදුරජාණන් වහන්සේ නිරුක්ති දෙනවානේ මේ පින්නතුන් ධර්මය දන්න අය අහලා ඇති. ඒ කියන්නේ ආගුම් නකරෝති තිනාගෝ, ආගුම් නකරෝති තිනාගෝ, ආගුනම් වූ වැරදි නොකරන අර්ථයෙන් නාග. ඉතින් අන්න එහෙම තමන් වහන්සේ ඒ අර්ථයෙන් නාගෙච්ච කියන එකයි එතෙන්දි ප්‍රකාශ කළේ. ඉතින් උදායි ස්වාමීන් වහන්සේ ආශ්චර්යයි අද්භූතයි කියලා එකක් මම අනුමෝදන් වෙලා සතුට ප්‍රකාශ කළා. මට අවසර දෙන්න මම මේ බුද්ධ නාගයා පිළිබඳව යම් වර්ණනාවක් කරන්න කියලා ඔන්න ඊළඟට දීර්ඝ ගාථා පිටක් ප්‍රකාශ කළා. බුදායි ස්වාමීන් වහන්සේ බුදුගුණ වශයෙන් දෙවි මිනිසුන්ගෙන් ගැනුම් පිළිම් ලබන මේ ශාන්ත දාන්ත මේ මහා ශ්‍රේෂ්ඨ මිනිසයා මේ තමයි නාග නම් වූ සියලුම සතුන්ට වඩා ඉහළ නියම නාගයා කියලා එහෙම පටන්ගෙන ඊළඟට කියනවා මම මේ ඒ බුද්ධ නාගයා පිළිබඳව දැන් වර්ණනා කරනවා කියලා ඔන්න පටන් ගත්තා. මේ කියන බුද්ධ නාගයා ඒ කියන්නේ ආගුණමැති වැරදි නොකරන මේ නියම නාගයා සත්‍ය නාම නියම නාගයා තමයි බුද්ධ නාග. ඒ බුද්ධ නාගයා පිළිබඳව වර්ණනාවක් මම දැන් කරනවා කියලා ඔන්න ඊළඟට තාගේ අඟපසඟ බුදුරජාන් වහන්සේගේ ගුණ සමුදායට පුදුම විදියට සම්බන්ධ කරලා දක්වනවා. ඒක එකක් හරි ගැඹුරුයි. අත්ත වශයෙන් අපි අපට වැටහෙන ප්‍රමාණින් කාල වේලා ඇතිව හැටියට කියමු. ඉස්සෙල්ලාම කියනවා මේ ඇතාගේ ඉදිරි පාදක තමයි, මේ බුද්ධ නාගයාගේ ඉදිරි පාදක තමයි හික්මීමත් අවිහිංසාවත්. මොකද අපිට හිතා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඇතෙක් ආක්‍රමණය කරන්නේ ඉදිරි පාදකෙන්නේ. බුදුරජාණන්සේගේ ඉදිරි පාදය, බුද්ධ නාගයාගේ ඉදිරි පාද දෙක හික්මීමයි අවිහිංසාව. ඊළඟට පසුපාදක තමයි තපසයි බ්‍රහ්මචර්යයයි. පසුපාදක උපමා කරනවා තපස්, තපස බ්‍රහ්මචර්යාව. ඊළඟට හොඬවැල, මේ බුද්ධ නාගයාගේ හොඬවැල ශ්‍රද්ධාව. මේ පින්තුන් දන්නවා ඇතාගේ ප්‍රධාන අවයවයනේ. සාමාන්‍ය නැතෙක් ඔය දරදඬු වැඩ එහෙම කරන්නෙත් ඒකෙන්. ඒ වගේම ඔය ඉදිකට්ටක් වුණත් ඇහිඳින්න පුළුවන් වගේ සියුම් වැඩ කරන්නෙත් ඒකෙන්. මෙතන මේ බුද්ධ නාගයා, එතකොට බුද්ධ නාගයාගේ හොඬවැල ශ්‍රද්ධාවයි. ඊළඟට මේ බුද්ධ නාගයාගේ සුදු පාට දළ දෙක තමයි උපේක්ෂාව. ඒක සමව පිහිටි නිසා දළ දෙක උපේක්ෂාවට සමාන කළා. ඊළඟට ඔන්න ඊළඟට එනවා හොඳ උපමාවක්. බුද්ධ නාගයාගේ බෙල්ල තමයි සතිය. බෙල්ල සතියට උපමා කරනවා. ඉතින් මෙතන මහා පුදුම ගැඹුරු කාරණයක් තියෙන්නේ. සාමාන්‍ය අටුවාවලේ දල සරල වශයෙන් දක්වලා තියෙනවා. හිතනකොට සතිය බුදුරජාන් වහන්සේගේ බෙල්ලට උපමා කරලා තියෙන්නේ මක් නිසාද කියලා මේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා. හොඳ හොඳ සිද්ධි. දැන් මේ පින්නතුන් සමහර විට ඔය මහා පරිනිර්වාණ සූත්‍රය එහෙම ආදී කියවපු අය දන්නෝ ඇති. බුදුරජාන් වහන්සේ පරිනිර්වාණය සඳහා වැඩම කරන අවස්ථාවේ කුසිනාරාවට අවසාන වශයෙන් විශාලා මහනුවර දිහාවට හැරිලා බැලුවේ, අවසන් බැල්ම හෙළුව ආකාරය දක්වන්නේ නාගාපලෝකිතං අපලෝකී. ඇටා හැරෙන්න වගේ හැරුණා කියන. මොකද හේතුව අඩක් නෙවෙයි මුළු ශරීරයම හරවලා. ඒක බුදුරජාන් වහන්සේලාගේ ඒ කයේ පීඨීමේ ලක්ෂයක් හෝ උන්වහන්සේලාගේ හැසිරීමේ ලක්ෂණයක් හැටියට නිතර සඳහන් වෙනවා. වෙන එකක් තබා කකුසඳ බුදුරජාන් වහන්සේ සම්බන්ධයෙන්ුත් ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒ විදිහට මුළු ශරීරයම හරවල බැලුවයි කියන. එයින් පෙන්නේ පූර්ණ අවධානයයි. එතකොට ඒ වගේම බුදුරජාන් වහන්සේ පිටිපස්සෙන් ඇත්ත වශයෙන් බුදු කෙනෙක්ද කියලා පරීක්ෂා කරන්න හත් මාසයක් පස්සෙන් ගිහිච්ච බ්‍රහ්මායු බ්‍රාහ්මණයාගේ ශ්‍රාවක උත්තර මානවකයාත් අන්තිමට ප්‍රකාශ කළ ගුණ වර්ණාව තුල තියෙන ඒ මේ කියන ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ආපහු හැරෙන්නේ මුළු කයින්මයි, බාගෙට අඩකට හැරිලා බලන්නේ නැහැ කියලා. ඉතින් ඇතාගෙත් ඔන්න ඔය විදිහේ ලක්ෂණයක් තිබෙනවා. ඇතෙකුගේ හැසිරීම හොඳට බැලුවොත් සමහර විට පේන්න පුළුවන් ඇතා ගෙල හරවනකොට මුළු ශරීරයම හැරෙනවා. ඒක මහා විශේෂ පුදුම ලක්ෂණයක් ඇතාද. එතකොට ඉතින් කෙනෙකුට හිතන්න පුළුවන් එහෙනම් ඉතින් ඇතා කොහොමද සටනකදී එහෙම හැසිරෙන්නේ කියලා. අන්න ඒකට අදාළ දෙයක් ධර්මයෙන් නොවේ මෑත යුගයේ සිද්ධියක් අපට කියවන්න ලැබුණා. එක්තරා දඩයක්කාරයෙක් ඔය මහා ඝන වනාන්තරයක හදිසිය දැකලා තියෙනවා සිංහයෙකුයි ඇතෙකුයි අතර සටනක්. ඒ විස්තරේ කියවුවා මතකයි අතීතයේ. එහෙම මෙහෙම සඳහන් වෙලේ ඒ පුද්ගලයා මේව ගැන නිකුත් දන්නේ කෙනෙක් නෙවෙයි. නමුත් ඒ සටන ගැන කියන විස්තරේ හරි පුදුම සහගතයි. සිංහයා කුඹස්තලයට හනින්න ලෑස්ති වෙන හැම වෙලාවකම ඇතා හරියටම සිංහයා දිහාවට හැරෙනවලු. බොහොම වේගෙන් පැනපැන. බොහොම වේගෙන් කියන්නේ මුළු ශරීරයෙන්ම ප්‍රතිචාරය දක්වන්න හැකියාව. ඒ තුල තියෙන්නේ පූර්ණ අවධාන. ඔන්න දැන් ඒ කාරණයටයි එන්නේ. එතකොට සතිය ඇතාගේ ලක්ෂණයක් හැටිය දක්වන්නේ පූර්ණ අවධානය යමක් කෙරෙහි යොමු කිරීමට හැකියාව. ඒ තුලින් දක්වනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ තන්නර ඒ සතිය ඇතාගේ ජලයට සමාන කරේ ඒ නිසායි. මොකද අපි දන්නවා දැන් වඳුරේ කිලිවේ කාදීන්ගේ හැසිරීමත් ඇතෙකුගේ හැසිරීමත් අතර විශේෂ වෙනසක් තියෙනවා. ඔන්න එතකොට ඒ ජල පිළිබඳ කාරණිය. ඊළඟට මේ උදායි හාමුදුරුව කියනවා ඇතාගේ හිස තමයි ප්‍රඥාව ධර්මචින්තනා වීමංසා. ප්‍රඥාවත් විමංශන බුද්ධිය ධර්මචින්තා කියන ඒ කාරණා ඇතාගේ හිසට සමාන කරන කවුරුත් දන්නවනේ විශාල හිසක් ඇතාට තියෙන්නේ. ඉතින් ඒ හිසට සමාන කරලා තියෙනවා ප්‍රඥාව. ඊළඟට ධම්ම කුච්චි මේ ඇතාගේ කුස තමයි ධර්මය. ධර්මයෙන් පිරිලා ඇතාගේ මේ විශාල කුස මේ බුද්ධ නාගයාගේ කුස. ඊළඟට ඇතාගේ වල්ගය උපමා කරන්නේ විවේකයට. විවේකයට ඉතින් අටුවාචාරින් වහන්සේලා නම් මේ වල්ගය පිළිබඳ කතාවක් කියනවා. මේ ඒ කියන්නේ ඇතා මැස්සන් එලවන්න වගේ අර විවේකය වුණාම මිනිස්සු එලවනවා කියලා. ඒ අටුවාචාරින් වහන්සේ එහෙමත් තෝරලා කියනවා වල්ගෙන් ගහලා එලවනවා කියලා. නැත්නම් අපිට හිතා ගන්න පුළුවන් ඒ ශරීරයේ නිස්කලංක අවයවේනි ඇතාගේ නිස්කලංක අවයවේ වල්ගය. කොයි යටි හොයවා උදායි හාමුදුරුව ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණ සම්භාරය ඇතෙකුට ආරෝපණය කළ ඇතා සංකේතවත් කරගෙන බුදුගුණ වර්ණාවක් විකලේ. ඒක එතනින් ඉවර වෙන්නේ නැහැ. ඊළාට ඒ වර්ණාව දිගට යනවා. බුදුරජාණන් වහන්සේට යොදලා තියෙනවා සුදු පියුමක උපමාව මේ පින්නතුණුත් අහලා ඇති. බොහෝ විට බුදුරජාණන් වහන්සේගේ පවිත්‍රත්වය ප්‍රකාශ කරන්න මනරම්බු පිරිසිදු සුවඳ ඇති යම්සේ වනසරම්බු පිරිසිදු සුවඳ ඇති හෙළ පියුමක් ජලෙහි හැටගෙන ජලෙහිම වැඩේද නමුත් ජලයෙන් නොතැවරි මඩෙන් නොතැවරි ජලයෙන් නොතැවරි අන්න ඒ විදිහට තමයි මේ තථාගතයන් වහන්සේ ලෝකේ හටගෙන ලෝකේ ඉපදිලා ලෝකයෙන් නොතැවරි ජීවත් වෙන්නේ කියලා ඒ උන්වහන්සේගේ ඒ ලෝකෝත්තර ගුණ සම්භාරය පියුමේ ආශ්‍රයෙන් පෙන්වුම් කරනවා. ඊළඟට ඔන්න තවත් ධර්ම වශයෙන් ධර්මානුකූල නැත්නම් ධර්ම අර්ථයේ වශයෙන් සැලකෙනවා නම් ඊළඟට දෙනවා උපමාවක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව. ඒක ටිකක් අමුතු උපමාවක් කියන්නේ යම්සේ මහගින්නක් දැල්වෙමින් තිබිලා දර නොලැබීම නිසා නිවී යනවද ඒ වගේම මේ බුදුරජාන් වහන්සේත් ඒ දර නොලබා නිවී ගියාට පස්සේ දර ඒ කියන්නේ එතකොට ඒ අපි හිතමු ටිකකට මහා කොටයක් දර ගොඩකින් ඉවත් කරලා ඉවත් කරාට පස්සේ අර ගිනි දැල් ඊට පස්සේ ගිනි දැල් වලට උපාදාන හැටියට ඉන්ධන වශයෙන් තවත් දරණු ලැබෙනකොට එහෙම අවස්ථාවෙදිත් දර කොටේ නිවුනා කියලා ව්‍යවහාරයක් වෙනවා. ඉතින් මේකේ ගැඹුර තියෙන්නේ දැන් මේ පින්වතුන් සමහර විට අහලත් ඇති ඔය බොහෝ දිනාට ගැටලුවක් එක බුදුරජාන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ ජීවිතයේ ඇත්ත වශයෙන්ම ලෝකයාට ගැටලුවක්. මොකද දැන් අර ඒක සරල කරගන්න තමයි අපි අර නෙළුම් මලේ උපමාව දක්වන්නේ. මඩේ මඩයි වතුරයි උපකාර කරගෙන නෙළුම් මල උඩට ආවට පස්සේ මඩත් තැවරෙන්නේ නැහැ වතුරත් තැවරෙන්නේ නැහැ. වතුර තැවරුණත් ඒ කොහේ අනිත් පැත්තේ පෙරල යනවා. අන්න ඒ වගේ මෙතනත් දක්වනවා මහා කොටයක් දර කොටයක් ටිකකට හිතන්න ගිනි ගොඩකින් එළියට ඇදලා දැම්මා. එතකොට ඒක අර ගිනි ගොඩ වගේ ගිනි දැල් නැගෙන්නේ නැති නිසා එපමණකිනුත් ඒකට නිවුනා කියලා කියනවා. නිවුනා කියලා කියනවා. ඔන්න ඊළඟට අවසානයේ හැටියට දක්වනවා පරිනිර්වාණ. එතකොට ඒක අරකට කියන්නේ සෞපාදිශේෂ නිර්වාණ ධාතුව කියන එකට නිදසුණක් හැටියට අපිට පේන්නේ. මොකද ඒ රහතන් වහන්සේලා බුදුරජාන් වහන්සේලා ජීවමාන කාලයේදී ජීවමාන අවස්ථාවේදී එදිනෙදා ආහාර පාන ගන්න අනිකුත් සාමාන්‍ය ජීවිතය ගෙවන අවස්ථාවේ ඉන්ද්‍රිය පහ ක්‍රියා කරනවා. ඒවා සිංජල බිඳිලා නැති නිසා ජීවිතය තියෙන නිසා. නමුත් අර ලබාගත්තු ප්‍රත්‍යක්ෂයේ රාග දෝෂ මෝහ ක්ෂය කිරීම නිසා ඒ අයට නිවුනා කියලා කියනවා. ඒත් නිවිලා බුදුරජාණන් වහන්සේ නිවන් දැක්කා කියලා කියන්නේ ඒකයි. නමුත් ඒක සම්පූර්ණ ඒක ඉවර වෙන අවස්ථාව තමයි අන්න අර ශරීරයක්. ඒකයි කියන්නේ ශරීරං විදහන්නාගෝ ශරීරය අතහැරලා මේ නාගය බුද්ධ නාගය ශරීරං විදහන්නාගෝ පරිනිබ්බිස්සති අනාසබෝ. අන්තිමට ඒ අවසානයේදී ඒ දැල්වෙමින් තිබුණු ගිනි කොටයත් සම්පූර්ණයෙන්ම නිවිල යනවම් අවස්ථාවක දරනු ලබයි. අන්න ඒවට තමයි පරිනිර්වාණ කියලා කියන්නේ. ඒකට ඔය අනුපාදිශේෂ පරිනිබ්බාන කියලා එහෙම කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලයේ අවසානයේදී නැවත උප්පතක් නොලබන තත්වයටම ඒ ගින්න නිවිලා ගියා. ඉතින් ඔන්න ඒ විදිහේ ගැඹුරු අර්ථවත් ගාථා පෙළකින් උදායි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රශස්ති වශයෙන් වර්ණනා කළා. ඔන්න ඊළඟට අපි තව ඈත් කතාවකට යමු. කොසඹෑනුවර උදේනි රජුණන්ගේ බිසවක් හිටියනේ මාගන්දිය කියලා. මේ මාගන්දිය බිසව බුදුරජාණන් වහන්සේක වෛර බැඳගත්තා තමන්ගේ රූපයට එක්තරා අවස්ථාවක නිග්‍රහ කළ නිසා. ඒ වෛරේ හේතු කොටගෙන මේ මාගන්දිය බිසව එක් අවස්ථාවක නගරවාසීන්ට අල්ලස් දුන්නා. මේ ශ්‍රමණ ගෞතමයන් පිණ්ඩපාතේ එනකොට ඔටුවයි හරකයි ආදී වශයෙන් කියලා බැනලා එළවන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඊට පස්සෙන්ද සංඝයා වහන්සේලාත් එක්ක පිණ්ඩපාතේ වඩිනකොට ඒ පිරිසට පිටිපස්සෙන් වෙන්න ඕන අර නගරවාසීන් අර විදියට අසභ්‍ය වචන කියමින් පස්සෙන් එනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, භාග්‍යතුන් වහන්සේ මේ නගරේ නම් ඉන්න බෑ, මෙන්න මේ තරමට යන මිනිස්සු අපට මේ වගේ අසභ්‍ය වචන වලින් නිඳා කරනවා, අපි යමු වෙන නගරයකට කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ආන ආනන්ද, හොඳයි ඒ නගරෙට ගිහම ඒ නගරෙත් එහෙම වෙනවනම් අපි යමු භාග්‍යතුන් වහන්සේ වෙන නගරයකට. නෑ නෑ ආනන්ද, ඒක හරියන්නේ නෑ. ප්‍රශ්නයක් ඇති වුණ තැනම තමයි විසඳන්න තියෙන්නේ. මම හරියට යුද විමිට බට ඇතෙක් වගේ. එතකොට ඒ දැනුම් ජරවුම් නැමැති ඊතල දරා ගැනීම යුද විමිට බැස්ස ඇතාට බාර දෙයක්. ඒක නිසා තවර කියාපු යෝජනාව විතලාන්න කියන එක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඊළඟට ඒකට අදාළව තමන් වහන්සේ ඇතෙකුට සමාන කළ බදාළ ගාථාවක් තමයි ඇතැම් විට මේ පෙනුතුන් අහලත් ඇති. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ යුද්ධයට බට ඇතෙක් කියන එක අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිතං සරං අතිවාත්තං තිතිච්චිස්සං දුස්සීලෝහි බහුජ්ජං, මම සංග්‍රහ භූමියට බැස්ස ඇතෙක් වගේ, දුන්නෙන් එන ඊතල ඒවා මම දරා ගන්නවා, මොකද බොහෝ ජනයා දුස්සීල නිසා. ඔන්න එතනත් එතකොට බුදුරජාණන් වහන්සේ ඔය ඇතෙකුට උපමා කරගත්තා. ඉතින් මේ විදිහට තවත් කොතිකුත් අවස්ථාවල් සූත්‍ර දේශනාවල එනවා. මේ පින්නතුන් අහලා ඇති තවත් ඒ වගේම වටිනා අවස්ථාවක් බුදුරජාණන් වහන්සේගේ පාසටහන්, ඇතෙකුගේ පාසටහන් වලට උපමා කළ අවස්ථාවක්. ඔය හත්තිපදෝපම සූත්‍ර කියලා එකක් තියෙනවා. ඒ සූත්‍ර දෙකක් තියෙනවා. මෙතෙන්දී අපි ගන්නේ චූල හත්තිපදෝපම සූත්‍රය. ඒ චූල හත්තිපදෝපම සූත්‍රයේ සඳහන් වෙන මෙහෙම සිද්ධියක්. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගත්තු පිලෝතික කියන පරිබ්‍රාජකෙක් මාර්ගයේ යනකොට ඉදිරියට එනවා ජානු සෝනි නමැති බ්‍රාහ්මණයා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ වෙනකොට ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ. කොහේ ඉඳලාද මේ ඉන්නේ කියන අහනකොට ඔන්න මේ පිලෝතික කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ පිළිබඳ ලොකු වර්ණාවක් කළා. මේ විදිහට යම්සේ ඇතුන් අල්ලන්නේ නාගවණික කියලා යොදලා තියෙනවා. ඇතුන් අල්ලන්න යන ඇත්ගොව්වන් ආදී ආයත කියන්නේ නාගවණික කියලා. දක්ෂ නාගවණිකෙක් ඇතුන් ඉන්න වණයකට ඇතුල් වෙලා දකින්න ලැබෙනව නම් දිගපළල අත්අඩියක්. ඒ අත්අඩි වලින්ම ඇතාගේ පාසටහන් වලින්ම මේ කැලේ ලොකු ඇතෙක් ඉන්නවා කියලා නිශ්චයකට පැමිණෙන වගේ මමත් දුටුවා. මේ ඒ ශ්‍රමණ ගෞතමීන්ගේ පාසටහන් හතරක් ඒක දැකලයි මම දැනගත්තේ මේ බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රමණ ගෞතමීන් සම්මා සම්බුද්ධ බවත් ධර්මයේ ස්වාක්ඛාත බවත් සංඝයා සුපටිපන්න බවත්. ඊළඟට ඇත්තඩි පාසටහන් හතර ඒ පිලෝතික පරිබ්‍රාජක යමේ විදිහටයි විස්තර කරන්නේ. මේ ශ්‍රමණ ගෞතමීන් ළඟට වාදී දක්ෂ ක්ෂත්‍රීය පණ්ඩිතින්, රාජකීය පණ්ඩිතින්, ක්ෂත්‍රීය පණ්ඩිතින් ලොකුවට රටේ පිළිගත්තු විනායට හික්මවන්න බැරි ඒ වාදී දක්ෂ පණ්ඩිතින් ආවහම අන්තිමට බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම කතාව අහලා බුදුරජාණන් වහන්සේගෙන් උපාසක තත්ත්වයට ශ්‍රාවක තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම ක්ෂත්‍රීය පණ්ඩිතින් වගේම බ්‍රාහ්මණ පඬිතෙයින්, අර වගේම වාදීදක් ගෘහපති පඬිතෙයින්, ඊළඟට ශ්‍රමණ පඬිතෙයින්, ඔය කියාපු හතර විදියකම පඬිතෙයින් වාදීදක් ශාය බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා අන්තිමට බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක බවට පත් වෙනවා. අන්න ඒක දැකලා මම හරියට අර නාගවණිකේ පහසටන් හතරෙන් අඳුන ගත්ත වගේ මම දැනගත්තා මේ නම් මහා සම්මා සම්බුද්ධ කෙනෙක්, ධර්මයේ ස්වාක්ඛාතය සංඝයා සුපටිපන්නයි කියලා. ඉතින් ඒ ටිකටත් අර ජානුස්සෝනි බ්‍රාහ්මණයා රතින් බැහැලා බුදුරජාන් වහන්සේ දිහාට වන්දනා කරලා යනට කවදා හරි මම බුදුරජාණන් වහන්සේ දකින්න ඕන කියලා අන්න බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙන අවස්ථාවක. පැමිණලා කිව්වා මෙහෙම අර සිද්ධිය කිව්වා පිලෝතික පරිබ්‍රාජකයා මේ විදිහට කිව්වයි කියලා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයාට කියනවා, නෑ බ්‍රාහ්මණේ, එපමණකින් ඔය අත්අඩි උපමාව සම්පූර්ණ වෙන්නේ නැත. ඒ සම්පූර්ණ වෙන ආකාරය මන් දැන් කියන්නම් කියලා. ඔන්න එතෙන්දී ඉතාමත්ම වටිනා සූත්‍රයක් ඒ තුළින් දේශනා වුණා, චූලහත්ති පදෝපමාවෙන්. ඒ සූත්‍රයේ ඓතිහාසික වටිනාකම කොයිතරම්ද කියතොත්, මේ පින්වතුන් අහලා ඇති, මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා මේ අලුත්ෙන්ම මේ ලක්වැසියන් පහදවන්නත් ප්‍රකාශ කළ සූත්‍රයක් හැටියට සඳහන් වෙන චූලහත්ති පදෝපම සූත්‍රය. ඉතින් ඔන්න බුදුරජාණන් වහන්සේ මේ විදිහට ඒක විස්තර කරන්නේ. දැන් බ්‍රාහ්මණය යම් කිසි දක්ෂ නාගවණිකයෙක් අර විදිය ඇතුන් අල්ලන්නේ කැලේට ඇතුල් වුණාම දකින්න ලැබෙනවා බොහොම පළල දිග පාසටහන. ඒ දැක්ක පමණින් ඒ නාගවණිකයා දක්ෂෙක් නම් එකපාරටම නිශ්චයකට පැමිණෙන්නේ මේ තමයි මං සොයන්න යන ඒ උසස් වර්ගයේ ඇතයි කියලා. මොකද ඒකට හේතුව ඉන්න පුළුවන් සමහර විට වාමනිකා නම් වූ ඒ කැලේ ඉන්න පුළුවන් මේ බුදුරජාන් වහන්සේගේ මේ ඇතුන් පිළිබඳ අවබෝධය. ඒක අමුතු දෙයක් නෙමෙයි, හැම දෙයක්ම දන්නවනේ. ඇතුන් පිළිබඳ අවබෝධය කොයිතරම්ද කියන එක තේරෙනවා මේ සූත්‍රයෙන්. ඒ දක්ෂ නාගවණිකයා කල්පනා කරන්නේ නැහැ මේ නම් මේ ඇතාගේ ඇදී කියලා. මොකද ඇතිනියනුත් ඉන්නවා වාමනිකා නමින් ඒ විදිහේ ලොක්පා සටහන් තියෙන. ඉතින් ඒක නිසා ඒ සෙවිල් අතහරින්නෙත් නැහැ, එපමණකින් නිශ්චයට පැමිණෙන්නෙත් නැහැ. තව ඉස්සරහට යනවා. ඉස්සරහට යනකොට දකින්න ලැබෙනවා ඒ අර වගේම පහසටහන් පමණක් නෙවෙයි, උස තැන් වලින් අදු එහෙම කඩා දාපු ලකුණු, තව ලකුණු හමු වෙනවා. ඒත් ඒ නාගමණිකයා පමණකින් තීරණය කරන්නේ නැහැ මේ නම් මං යන සොයාගෙන යන ඇතාගේ සලකුණේ කියලා. මොකද එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා කාලාරිකා කියලා තවත් වර්ගයක් ඇතින් යන්න ඉන්නවා. අර විදිහටම උස්සතු එහෙම කඩන්න පුළුවන්. ඊළඟට තවත් ඈතට යනකොට හම්බ වෙනවා දල පහරවල් එහෙම ගහපුත. ඒත් ඒ නාගමණිකයා එපමණකිනුත් තීරණයට පැමිණේ නැහැ. මොකද ඒත් ඉන්නවා තවත් අතිනියන් වර්ගයක්, ඒ විදිහේ සලකුණු ඉතුරු කරන්න පුළුවන්. අන්තිමට ගිහිල්ලා හරියටම තමන් සොයාගෙන යන ඇත දැක්කට පස්සේ ඒ තමන් හමු වුණු අවස්ථාවේදී නියම දක්ෂ නාගමණිකයෙක් නිශ්චයකට පැමිණේ. අන්න ඒ වගේ අන්න ඊළඟ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සම්බන්ධ කරන්නේ මෙහෙමයි. ඥානවන්ත කෙනෙක් එක පාරටම මේ ඇත්ත වශයෙන්ම මේ සම්මා සම්බුද්ධයේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ස්වාක්ඛාතේ සංඝයා සුපටිපන්නේ කියලා ඒකාන්ත වශයෙන් තීරණය කරන්නේ නැහැ. නමුත් මේ ශික්ෂා මාර්ගයේ යාම තුලින් එතන ඉඳලා ඊනාට දක්වන්නේ මේ ශාසනයට ඇතුළුණු භික්ෂුවක් ක්‍රමක්‍රමයෙන් නියමිත ශික්ෂණේ හැසිරෙමින් ක්‍රමක්‍රමයෙන් අර ඥාන මාර්ගඵල ආදිය ලබලා අන්තිමට රහත් තත්ත්වයට පත් වුණාට පස්සේ, තමන් රහත් තත්ත්වයට පත් වුණාට පස්සේ ඔන්න තේරුම් ගන්නේ ඇත්ත වශයෙන්ම මේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි, ධර්මයේ ස්වාක්ඛාතයි, සංඛ්‍යා සුපටිපන්නයි කියලා ප්‍රත්‍යක්ෂ කරගත්තාම එයින් බුදුරජාණන් වහන්සේ ලෝකයට දෙන්නේ මහ පුදුම පණිවිඩයක්, ශ්‍රද්ධාව කියන එක. ඒක ඒකාන්ත ශ්‍රද්ධාවක් නෙවෙයි, ශ්‍රද්ධාව උපකාර කරගෙන ඒක සහවුරු වෙන අවස්ථාව තමයි ප්‍රත්‍යක්ෂය තමන් ප්‍රත්‍යක්ෂේ අර එක් එක් අවස්ථාව තුලින් බුදුරජාන් වහන්සේ දක්වන්නේ ඒකට අදාළව දක්වන නම් කිසි භික්ෂුවක් ධ්‍යාන තත්ත්ව ලැබනවා. එපමණිකුත් නිෂ්ඨාවට පැමිණෙන්නේ නැහැ. එහෙම එමක අභිඥා ලැබනවා ඒත් නැහැ. අන්තිමට තමන් දුක් කෙලවර කරලා ඒ කරන ඒ ආශ්‍රවක්ෂේ කළ අවස්ථාවේදී තමයි හරියාකාරම බුදුරජාන් වහන්සේ අඳුන ගන්න පුළුවන් වෙන්නේ. ධර්මයේ සංගීතික මේ අකාලික එහෙම නැත්නම් ස්වාක්ඛාත බව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. සංඝයාගේ සුපටිබන්න බව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒකනත් ඒ බුදුරජාන් වහන්සේ පිළිබඳව වගේ ඒ තුලින් ධර්මයේ පිළිබඳවත් යම් ගැඹුරු අදහසක් කෙනෙකුට ඇති වෙන මේ කාලේ පඬිතෙන්ට පාව ඒ ශ්‍රද්ධාව ගැන කියන ආයත මේ ශ්‍රද්ධාව තියෙන්නේ ඒක තුලින් පියවරෙන් පියවරට අරත් නාගවණිකයා දක්ෂ නාගවණිකයා එපමණකින් සෑහීමකටපත් වෙන්නේ නැතුව තව තවත් සලකුණු සොයමින් ගියා වගේ මේ ධර්මය බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ බව ආදී තම තමන්ව ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගන්න ඕන. දැනගන්න තුළු ඒකාන්ත වශයෙන් ශ්‍රද්ධාවක් ඇති කරගන්න සුදුසු නෑ. ඒක ඉන්ද්‍රියක් පමණයි. ශ්‍රද්ධාව ඉන්ද්‍රිය කරගෙන ඒක උපකාර කරගෙන තව තව ඉදිරියට යනවා. ශ්‍රද්ධාව ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා. ඒකමයි මේ ධර්මයේ අපි නිතර මතක් කළේ ස්වාක්ඛාද සංදිට්ඨික අකාලික ඒහිපස්සික කියලා කියන්නේ. ධර්මයේ ඒහිපස්සික ස්වභාවයක් තියෙනවා. යන්න යන්න ඉස්සරහට තව තව සලකුණු හමු වෙනවා. අන්තිමට හරියටම ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථාව තමයි තමන් මේ ධර්මයේ බුදුරජාන් වහන්සේ දේශනා කළ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත්තු අවස්ථාව. ඉතින් අන්න ඒකෙත් චූලහත්ති පදෝම සූත්‍රයේ යටින් ඊතානත්න වැදගත් වේ උගතුන්ට එහෙම. ඊළඟට තවත් මේ දැන් අපි කිව්ව ප්‍රතිපදාව ගැන කල්පනා කරලා බලනවා නම් ඒ වගේම වටිනා සූත්‍රයක් තියෙනවා දන්ත භූමි සූත්‍රය කියලා. ඒකෙදි ඇත්ත වශයෙන්ම අර ප්‍රතිපදාවමයි යත පිළිබඳ කතාවට සම්බන්ධ කරලා තියෙන්නේ මහා ගැඹුරු සූත්‍රයක් එක පැත්තකින්. ඒක බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක අචිරවත කියන සාමණේර නමට සමුද්දේශ කියලා කියන සාමණේර නමට ධර්මය හරියට ඇතෙකු දමණය කිරීමට අද්දවවකු ගන්න ක්‍රියා දාමයට සමාන කරලා තියෙනවා මේ ප්‍රතිපදා. ඒ ශ්‍රමණයාට දීර්ඝ විස්තරයක් එතන දක්වනවා. අපි කෙටියෙන් ගත්තොත් එතන කියවෙන්නේ බුදුරජාන් වහන්සේ දක්වනවා යම්සේ රජුගේ අද්දවවා එහෙම නැත්නම් නාගවණිකයා දැන් රජුගේ අද්දවවට අයිති කාර්යයක් තමයි අලුතෙන් රාජහස්තීන් කැලෙන් අරගෙන අල්ලගෙන එන එක අල්ලගෙන ඇවිල්ලා හික්මවන එක. ඒ ඇතුන් හික්මවීම පිළිබඳ පුදුම ගන්ධමේ සවිස්තර විග්‍රහයක් දන්ත භූමි සූත්‍රයේ තියෙන උපමාව හැටියට. ඒකට ඊළාට අංගෝපාංග වශයෙන් හරියටම මේ ශාසනයේ අරහත්ත්වය දක්වා යන ප්‍රතිපදාව පුදුම ගන්ධමින් බුදුරජාන් වහන්සේ එකකට එකක් සංසන්දනය කරලා තියෙනවා. අපි කෙටියෙන් ගත්තොත් මෙන්න මෙහිමයි දක්වන්නේ. ඒ රජුගේ ඇද්ගොව්වා ඒ කැලෑවේ ඒ හොඳ ඇතෙක් අල්ලන්නේ යන්නේ රාජකීය ඇතත් අරගෙන මඟුලස්තිය කියමු අරගෙන ගිහිල්ලා අර ඒ වල් ඇතා අල්ලලා මේ රාජකීය හස්තියගේ බෙල්ලෙ බඳිනවා. බෙල්ලෙ බැඳලා ගේනවා යම්කිසි කැලෑවේ විවේක තැනකට වැඩි ගස් කොළන් නැති තැනකට ගේනවා. ගෙනැල්ලා හොඳට යකඩ තද ලොකු කණුවක් ඉඳලා ඒකෙ මෙයාතා බඳිනවා. බැඳලා ඉවර වෙලා ඒ හන්තා හීලා කරන ක්‍රමයක් මහ පුදුම විදිහට බුදුරජාණන් දක්වනවා. අර ඒ ඇද්ගොව්වා හොඳ වචන කතා කරන අය ඒ කතා අහන්න සලස්සනවා. ඊළඟට මේ ඔක්කොම කරන්නේ ඇතාගේ අර එතන බුදුරජාණන් හසේ දක්වනවා වල් ඇතාට තියෙන්නේ ආරණ්‍යක සීල. ඒ කියන්නේ කැලෑගති වල් ගති. ඒ වල් ගති ඊළඟට වල් නොසන්සුන් ගති මක්කන් අමත්වීම් ආදිය නැති කළා. ගමට ගම පිළිබඳ වැල්ම ඇති කරන අන්දමට අර ඇද්ගොව්වා හොඳට විටින්ට ආහාර දෙනවා. ඒ එක්තරා සියුම් ශික්ෂණයකින් මේ වල් ඇතා ගේ වල් ගති ඇතෑරලා වල් සීල ආරණ්‍යක සීල වල් හැසිරීම් දැවිලි තැවිලි ඒවා ඇතෑරලා ගමට ගැලපෙන ආකාරයට හික්මවනවා. මේ ඇතා ගැන තාම කියන්නේ එහෙම හික්මවලා ක්‍රමක්‍රමයෙන් ඊළඟට ඕන ශික්ෂණයේ ඉතාමත්ම උග්‍ර අවස්ථාවක් දක්වනවා පුදුමානන්දමට බුදුරජාන් වහන්සේ. දැන් මේ නිකන්ම කොටවල්ලා දින ඇතෙක් නෙවෙයිනේ රජුගේ ඇතා. යුද බිමට යා යුතු විදිහේ පුදුම ශක්තියක් ඇති කෙනෙක් වෙන්න එපා. මහා පුදුම ශික්ෂණයක් ඇතෙකුට ලැබෙන හිතා ගන්නත් බැ. එතන ඒ විස්තරේ හැටියට ඔන්න ඊළඟට එහෙම ක්‍රමක්‍රමයෙන් මේ ඇතා හීලා කරගෙන ඇද්ගොව්වට හේ කරගෙන ඔන්න ඊළඟට කරන දේ දක්වනවා. යම් අවස්ථාවක මේ ඇතා යුද බිමට ගිහිල්ලා අන්න අර කියාපු ඊතල පාරවල් කාගෙන ඉන්න පුළුවන් තත්වයට පුහුණු කරන්නේ කොහොමද? ඇතාගේ ඔළුව උඩ ඉන්නවා හිස උඩ තෝමර ගත්තු ඇද්දව්වේ. තෝමර කියන එක මේ සිංහල වචනේ අනුව තෝරන් ගන්න එපා. කොහොම නමුත් ඒ විදිහේ වැඩක් කරන විදිහ ආයුධයක්. ඉතින් ඒ උල් ආයුධයක්. ඒ වගේම වටේටත් ඉන්නවා තෝමර ගත්තු ඇති ඇද්දව්වා. ඇද්දව්වා ඉස්සරහින් ඉන්නවා. ඊළඟට එපමණක් නෙවෙයි, ඊළඟට හොඬවැලේ එල්ලෙනවා ලොකු ලෑල්ල. හොඬවැල පාවිච්චි කරන්න බෑනේ එතකොට. එතකොට ඇතාගේ හොඬවැලේ ලෑල්ලක් එල්ලෙනවා තියෙනවා. ඔළුව උඩත් ඉන්නවා තෝමර ගත්තු ගොව්වෙක්, වටේටත් ඉන්නවා. ඉතින් ওই වෙලාවේ ඇතාට හික්මෙනවා, අර වෙන කරන්න දෙයක් නැහැ. එතකොට ඔන්න ඊළඟට කියනවා ඇතාගේ හික්මීම කොයිතරම්ද කියතොත්, ඇතා කන් සොලවන්නේත් නැහැ, හොඬ සොලවන්නේත් නැහැ, වල්ගේ හොලවන්නේත් නැහැ. එහෙන් පිටින්ම සම්පූර්ණ සංසුන් විදියට නිශ්චලවම සිටිනවා. ඒකට කියන ආනින්ජ කියන වචනේ එතන යොදනවා. ආනින්ජ, ඒ වචනේ මතක තියාගන්න. ආනින්ජ කියන්නේ නොසෙල් වෙන තැන. නොසෙල් වෙන තත්වයටම ඇතාපත් කළා. එතකොට ඇතා අර විදියට වටේට හෝමර ගත්ත අය ඉන්න නිසා හෙල්ලෙන හැටියක් නැහැ. සම්පූර්ණ නිශ්චලව ඉන්න පුළුවන් විදියට සංසුන් බවක්, සංයමයක්, විනයක් ඇති කරගත්තු අවස්ථාව. එතකොට තමයි ඒක තමයි අන්තිම විභාගය ඇතාට. එතකොට ඊට පස්සේ ඇතා යුද බිමට ගෙනිච්චොත් පහු බහින්නේ නැහැ. ඕනෑම අර කියපු ඊතල පාරවල්, හෙලි පාරවල්ලේ ඕන එකක් කාගෙන ඉන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා. ඔන්න එතකොට ඒ ඇතාගේ කතා බුදුහාමුදුරු ඉදිරිපත් කළා. ඊළඟට දක්වනවා මේ ශාසනයේ ප්‍රතිපදාව බුදුමාන්දමේ. ඒක අපිට හුඟක් හිතන්න ඉඩ තියෙනවා සමහර ඒවා. ඒක පාටම පේන්නේ නැහැ. මේ ශාසනයේත් ඒ වගේම යම් කිසි කෙනෙක් ගිහිජෙන්නික් මෙලා පැවිදි වෙනවා. ගිහිජෙන්නික් මෙලා පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ ඔන්න ඊළඟට පැවිදි වීම බුදුරජාන් වහන්සේ දක්වන්නේ අභ්‍රවකාශ. දැන් අත්නිදී මට කියන්න බැරි වුණා. එලිමහන් තැනට කියන වචනයක් තියෙනවා අභෝකාශ කියලා. අභ්‍රවකාශය කියලා කියන්නේ අභ්‍රවකාශ. ඒකට අර ඇතා එලිමහන් තැනකට ගෙනා වගේ කැලෑවෙන් මේ ගිහිජෙයි ඉන්න වල්සතා ගිනැල්ලා මේ පැවිදි භූමියේ නැමැති ඒ අභ්‍යවකාශයේ විවේක තැනට ගිනැල්ලා ඔන්න ඊළඟට කණුවක් හිටවනවා. මොකද්ද කණුව? සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨාන නැමැති කණුවේ මේ ඇතා බඳිනවා. මේ පළමුවෙනි පියවර. එහෙම බැඳලා ඔන්න ඊළඟට අර අර ඇද්දවුව කළ වගේ අර බුදුරජාණන් වහන්සේ එතන ඉඳලා දක්වනවා සතර සතිපට්ඨාන. මෙන්න මේ විදිහට හැකිසෙන්න ඕන, මේ විදිහට ආහාර ගන්න ඕන, මේ විදිහට කියලා ඔය සතිපට්ඨානයේ තියෙන ඒ ශික්ෂණ මාර්ගය දක්වනවා. සියුම් ශික්ෂණ මාර්ගය. ඒ කරන්නේ මොකටද කියන එක ඊළඟ දක්වනවා. අර කියාපු ඇතා පිළිබඳව කිව්වේ වල් ගතිය තැහැරීම. මෙතෙන්ද කියන්නේ ග්‍රාම්‍ය ගතිය තැහැරීම. ගිහිජෙන් අරගෙන ආපු යම් තාක් සිතුම් පැතුම් හැසිරීම්, ගිහි සීල, එහෙම නැත්නම් සීල නැති ගම තමයි ඒ සාමාන්‍ය. ඒ ගිහි සීලාදී ඒවා තියෙනව නම් ඒව නැති කරන්න අන්න අර සතර සතිපට්ඨානය නැමැති කණුවේ ඉඳවලා අර කියාපු ශික්ෂණ මාර්ගය. ඉතින් ඒක අර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ ගුරුවරු ඒක කරා. ඒක අපිට හිතා ගන්න තියෙන හුඟක් දේවල් හිතන්න තියෙන එක තුළ. ඔහොමම ක්‍රමක්‍රමයෙන් හික්මවමින් ගිහිල්ලා ඔන්න අන්තිමට ඒ ශික්ෂණ මාර්ගය මේ විදිහට දක්වන මේ පින්න තුන අහලා ඇතිනේ. එහෙම කරලා ඊළඟට ඉන්ද්‍රිය සංවරය, ඊළඟට භාවනාවේ දාලා ධ්‍යාන වලටපත් කරනවා. එනොත් විශේෂයෙන්ම සතරවෙනි ධ්‍යානය කිය හඳුන්වන්නේ ඔය ආනන්ද කියන වචනේ. ආනන්ද කියන්නේ නොසෙල් වෙන තත්ත්වය. සිතේ ඊටාත්ම පුදුම විදියෙ නොසෙල් වෙන ප්‍රබල ධ්‍යාන ශක්තියක්. චතුර්ථ ධ්‍යානය. එතන ඉඳලා තමයි ඊළඟට ඔය ඊළඟ දිහට ඉහළ තියෙනේවත් ඔය ආකාසමංචයතන ආදී වශයෙන් තියෙන රූප ධ්‍යාන සිසුන් තත්ත්ව. ඊළඟට ඒ ආනින්ජ තත්ත්වයේ ඉඳගෙන තමයි ඒ සතරවෙනි ධ්‍යානය ලබාගත්තු පුද්ගලයාගේ ප්‍රබල ධානිය පාදක කරගෙනයි අර අපට හිතන්නත් බැරි අන්දමේ මහා අභිඥා ශක්තියින් අර මහා ඉර්ධි සම ඉර්ධි ආසින් යාම් වෙනුකුත් විදියේ ඉර්ධි බල පවත් වෙනවා. එතකොට අන්න ආනන්දික වචනේ එතනින් අපිට පෙන්වුම් කරන්නේ අර ඇතා හික්මෙව්ව වගේ ඒ ඇතාගේ ඒ ශික්ෂණයේ උග්‍රතම අවස්ථාව තමයි. අන්නර ආනින්ජ තත්වයටපත් කිරීම. කොට ඒ ධ්‍යාන ශක්තියෙන් තුලින් ඇති කරන ඒ නිශ්චල භාවයටත් වඩා ප්‍රබලම නිශ්චල භාවයක් තමයි අරහත්ය තුලින් අර අර ඒකයි අර කිව්වේ බුදුජාණන් වහන්සේ පිළිබඳව සමහරට වෙඩක් වෙන්නේ අෂ්ටලෝක ධර්මයන්ගෙන් සෙල් වෙන්නේ නැති විදිහේ මහා පුදුම නිශ්චල තත්වයක් ඇති වෙනවා. එතකොට අන්න ඒකයි අර බුදුරජාණන් දැන් ඔන්න මතක් කරගන්න අර මාගන්ධියගේ ඒ කූට උපක්‍රමය තුලින් අර ඇත පිළිබඳව ඒක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ උපමාව මම සටන මම සංග්‍රාම භූමියට වැදුණු ඇතෙක් වගේ මේ ඊතල පාරවල් කාගෙන ඉන්නවා. එතකොට ඒ තමන් වහන්සේ ඇතට උපමා කළා වගේම ඒ තත්ත්වයට ලෝකයා ගැනීමේ ප්‍රතිපදාවයි අර දන්ත භූමි සූත්‍රය තුල තියෙන්නේ. ඒ ටික කල්පනා කරන්න වටිනවා. ඒ කියන්නේ එතකොට ඇත්තවුව කවුද? ඔතන ඉතින් තේරුම් නොකල කොටසකුත් තියෙනවා. අපිට හිතන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේට නිග්‍රහයක් නොවේ නම් හිතන්න තියෙන්නේ අර ඇත් මේ කියාපු වල්ලතා හික්මවන්න ඒ රාජකීය ඇග්ගොව්වා මොකක්ද කළේ? මඟුල්ලතා අරගෙන ගියත් හැලේට. හැලේට ගිහිල්ලා අර වල්ලතා මඟුල්ලතාගේ බෙල්ල බැඳා. මඟුල්ලතාගේ බෙල්ල බැඳා. අන්න ඒ විදිහේ දෙයක් තමයි ඔය සිවුරපටිය බැඳීම. සිවුරුපටිය බැඳීම තුලින් අපි මේ කියන උපමාව ඉතින් තමයි දිගට ගත් නොගැලපෙනවා කියලා හිතන්න පුළුවන්. සිවුරු පැටිය බැඳීම තුලින් කරන්නේ යන්න බුද්ධ ශාසනයට අර බුදුරජාණන් වහන්සේගේ මඟුල්ලතාගේ ගණයට ඇතුල් කිරීමේ පළමුවේ ලකුණ. බුදුරජාණන් වහන්සේගේ බෙල්ල බැඳා වගේ. එහෙම හිතාගනිමු පිටිකකට. ඒකට මඟුල්ලතාගේ බෙල්ල බැඳලා තමයි අර විවේක ස්ථානයට ගියේ. ගිනෑවට පස්සේ උන් එතන ඉඳලා ඇග්ගොව්වා. ආචාර්යවරියා, ආචාර්ය උපාධ්‍යාන වහන්සේලා. අර වල්ලතා හික්මවන ආකාරය තමයි සතර සතිපට්ඨානයට දාලා ඒ කියපු ශික්ෂණ විදිය දක්වලා අන්තිමට ක්‍රමක්‍රමයෙන් දියුණු කළා. අර ධ්‍යාන ශක්තියින් පවා ලබා දීලා අර කියපු මහා ආශ්චර්යවත් අභිඥා දක්වන්න පුළුවන් විදියෙ ඒ ශ්‍රාවකෙක් බවට පත් කළා. අන්තිමට මේ සමුළු මහත් සංසාරයේම තියෙන්නේ අර කියපු ඉංජන කියලා කියන ඒ සැලෙන එහෙම නැත්නම් ඇදිලා යන ස්වභාව තණ්හාව, ඒකට තණ්හාවටත් කියනෝ ඒජා කියලා. ඉතින් අර නියම ආකාරයෙන් මාර්ගත්වයේදී අන්න නැවතත් සංසාරයට ඇදීන යන තණ්හාව නැති තැන උපාදානයක් නැහැ. එතකොට සත් සංසාරයට ඇදීන යන තරම් ප්‍රබල නිශ්චලතාවක් ඇති වුණු සිත් තමයි අරහත්ත්වය කියලා කියන්නේ. ඒ අරහත්ත්වයේ ඒ தത്വයට තමයි අර බුදුරජාන් වහන්සේලා රහතන් වහන්සේලා ඇතැම් අවස්ථාවල ඒක අවස්ථාවල අරහත් ඵල සමාපත්තියට සම්වැදිලා ඉන්නකොට හේන ගැහුවත් ඇහෙන්නේ. හේන ගැහුවත් ඇහෙන්නේ. අපි ඊට කලින් මේ අවස්ථා මේ පින්නතුන්ට කියලා තියලා ඇති මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙන සිද්ධිය. බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක 10යක විවේකයෙන් ඉන්න අවස්ථාවක මහා මේඝ ගර්ජනා සහිත වැස්සක් වැහැලා මිනිස්සු දෙන්නෙකුත් ගොනුන් හතර දෙනෙකුත් හේන ගහලා මැරුණා. නමුත් බුදුරජාණන් වහන්සේ එළියට ඇවිල්ලා මේ මොකද මේ මිනිස්සු රැස්වල ඉන්නකොට කියලා අහුවාම ඒ මිනිස්සු අහන්නේ ඇයි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මෙතනම නේද හිටියේ? ඔව් හිටියා. ඇයි ඇහුනේ නැද්ද? ඇහුනේත් නැහැ. නිදාගෙනද හිටියේ? නැහැ නිදාගෙනත් නැහැ, අවදියෙන් හිටියේ. ඔන්න ඉතින් මේ මිනිස්සුන්ට සලක ගන්න බෑ. අන්න ඒකයි කියන්නේ මේ ආයතන හය තුලින් ඇති වෙන සියලුම ඉන්ජන මේ ආයතන හය කියලා කියන අසකනාසී දීවකය මන කියන ඒ වායින් ලෝකයට ඇදිලා යන ස්වභාව වලින් මිදිලා පූර්ණ නිහඬියාව. ඒකට තමයි අරියෝ, ඒකට ධර්මයේ සඳහන් වෙනවා අරියෝ තුම්හි භාවෝ කියලා. ආර්ය තුෂ්ණීම් භාවය. ලෝකයටම නිහඬ අන්නේ බඳු තත්වයකින් තමයි අන්තිමට මේ සංසාර දුක කෙලවර කළා උතුම් අමා මහ නිවන ලැබුවයි කියලා කියන්නේ. යන්න එතකොට ඒ තත්වය දක්වාම අර අපිට හිතා ගන්න පුළුවන් එතකොට මේ ඇත් උපමාව කොයිතරම් වැදගත්ද කියලා. ඒක නිසා වෙන්නේ අපි මේ පින්නතුන් නම් බොහොම අහලත් ඇති ඔය ජාතකට්ට කතා නිදාන කතාවේ බුද්ධ චරිතයේ තියෙන කාරණයක්. බුදුරජාන් වහන්සේගේ මේ ඇතා කොයිතරම් සංකේතවත්ද කියතොත් බුද්ධ චරිතයට එතන දක්වන්නේ මහා මායා දේවිය මේ සිද්ධාර්ථ කුමාර බෝසතුන් පිළිසිඳගත්තු අවස්ථාව දක්වන්නේ සූදු වැත් පැටියෙක් සූදු නෙළුම් මලක් අරගෙන මහා මායා දේවියගේ කුසට ඇතුල් වෙන සිහිනියක් දුටුවයි කියලා. කොයි හැටි හෝ වේවා අපි කල්පනා කරන්න ඕනේ මේ ඇතා ඊටාත්ම වටිනා සතෙක් අපට ධර්මය උගන්වන්න. ඉතින් ඒක නිසා බුදු ගුණත් උගන්වන්න උපකාර වුණා. උදායිහා මුතුරාට පෙන්ලා දීලා තිබෙනවා. එතකොට මේ ඇතා උපමා කරගෙන අපි මේ අග්බණකින් ඉදිරිපත් කළේ බුදු ගුණමයි, දහම් ගුණමයි, සංඝ ගුණමයි. එතකොට මේ හැම දෙනා මේ පින්නතුන් තුනුරුවන් අදහනවා වගේම තුනුරුවන් කෙරෙහි භක්තිය ඇතිවා වගේම ඒ තුනුරුවන් ආශ්‍රය කරගෙන අර ඇත්තඩිය ඔස්සේ යන්න වගේ යන්න ඕනේ යන්න අර කියාපු අන්තිම තැනටයි. එතකොට ඒකට ඒ සඳහා මේ ධර්ම දේශනාවත් උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට මෙතෙක් මේ ධර්ම දේශනාව අසා සිටීම තුළින් මේ පින්නතුන් නැති කරගත්තේ කුසල චිත්ත සම්පන්න පරම්පරාවත් තමන්ගේ ප්‍රතිපත්තියට ධම්මාධාරයක් මේක තුළින් ලැබෙනවා නම් ඒකත් උපකාරගෙන හිතා කික්මනින් මේ ශාසන පහන නිවෙන්න කලින් තමන් බලාපොරොත්තු වෙන උත්තමාර්ථය වන උතුම් මමා මහ නිවන සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිවිදෙන් ලබා ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනාවට ප්‍රාර්ථනා කරනවා. ඒකම ගහවිචේ සිට අකනිටා දක්වා වූ තම තාක්ෂත්ව කෙනෙක් මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණ මේ කුසලයක් අනුමෝදන් වීමට කැමති නම් ඒ අනුමෝදන් වීම තුළින් දුවෙත්තත්වෙන් අත්මිදිලා සුගතත්වයට පත් වෙලා ඉක්මනින්ම ප්‍රාර්ථනීය බෝධිගිනුතු මමාමානිය සෙනසිත්වා කියලා ප්‍රාර්ථනා නිදාත. එත්තාවතා චම්හි සම්භතං පුඤ්ඤ සම්පතං දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මනසං දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය ශෝකප්පත්තානි ශෝකා හුන්තු සබ්බේ පිපාණෝ කප්පත්තානි දුක්ඛා භයප්පත්තානි ශෝකප්පත්තානි ශෝකා හුන්තු සබ්බේ පිපාණෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන් පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන් පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන් සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා රොත්ථි භවන්ති තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා රොත්ථි භවන්ති තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්ති තේ. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සද්ද සම්පති නීචේ අතෝ නිබ්බාන සම්පති නාතේ සමිච්ඡතා.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.